ඊළඟට ගරු වීරකුමාර දිසානායක මන්ත්‍රීතුමා,
ගරු මූලසාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම 8 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරයට අදාළ කෝප්පු වාර්තාව ඉදිරිපත් කරන වෙලාවේ විශේෂ කතාබහට ලක්ුණේ මේ වාර්තාවට වඩා මහබැංකු බැඳුම් කර සිදුවීමට අදාළ කරුණු කාරණා ඉදිරිපත් වීම. විශේෂයෙන්ම ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මහබැංකු බැඳුම් කර සිද්ධියට අදාළව අද දවසේ තමයි අපි පාර්ලිමේන්තුවට මේ වාර්තාව ඉදිරිපත් කරනවා කියන මූලික ඉලක්කෙ හිටියේ. අද දවස බැරි වුණොත් මේ සතිය ඇතුළේ මම ප්‍රධාන කොටම මේ රටට කියන්න ඕනි, ඉතාම වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල කීප දෙනෙක් එකතු වෙලා සාකච්ඡා කරලා තියෙනවා. මේ වාර්තාව මේ සතිය ඇතුළේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්න අවශ්‍ය කරන වැඩ කටයුතු කළ යුතුයි කියලා. ඔවුන් ඉලක්ක කරනවා මහබැංකු බැඳුම් කර සිද්ධියට අදාළව කෝප් කමිටු වාර්තාව ප්‍රමාද කරන්න. මම කියනවා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා, ඒ වගේම කෝප් කමිටුවේ ලේකම් මණ්ඩලයේ අනෙකුත් සියලුම නිලධාරීන්, ඔබ සියලු දෙනාට වගකීමක් තියෙනවා. මේ වාර්තාව මේ සතිය ඇතුළේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට, මේ රටේ ජනතාවට දැනගන්න ඉදිරිපත් කළ යුතුමයි. මේ වාර්තාවේ වැඩ කටයුතු සියල්ල ඉවරයි. මේ වාර්තාව ඉදිරිපත් නොවෙන්න බෑ. මේ රටට භාෂා පරිවර්තනය කිරීමේ ගැටලු මතුවී ඇත කියලා ඉදිරිපත් නොවී තියෙන්න බෑ. එවගේම මේ වාර්තාව ඉදිරිපත් නොවී තියෙන්න බෑ මුද්‍රණය කිරීම සඳහා කාලය ප්‍රමාණවත් නැත කියලා මේ වාර්තාව ඉදිරිපත් නොවී තියෙන්න බෑ. එහෙම ඉදිරිපත් වෙනවා නම් වගකිව යුතුයි මේකට සියලුම නිලධාරීන්. මේ රටේ මහජන මුදල් සම්බන්ධ වගකීම පාර්ලිමේන්තුවට තියෙනවා. වගේම මේ රටේ මහජන මුදල් සම්බන්ධයෙන් දැනගැනීමේ අයිතිය මේ රටේ ජනතාවට තියෙනවා. කෝප් කමිටුව අපි අපේ කාර්යභාරය කරලා තියෙනවා. මෙන්න මේ මෙතන මයික් එකක් මොකද ශබ්ද වෙනවා බලන්න, ඕකලා ඇවිල්ලා බලලා ඕප් කරන්න. මේ සම්බන්ධයෙන් වගකීම මේ රටේ ජනතාවට තියෙනවා. ඒ දැනගැනීමේ අයිතිය මොකද්ද සිද්ධ වුණේ බැඳුම් කර සිද්ධිය අද හරියට අර්ජුන් මහේන්ද්‍රන් මේ රටම පාලනය කරනවා වගේ. අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ කවුද? අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ සිංගප්පූරුවේ ජාතිකයෙක්. මෙරටේ මහ බැංකු අධිපතිවරයා කරා මේ ආණ්ඩුවේ අවාසනාවට ඔහුගේ ඥාතීත්වයේ තියෙන සමාගමක් මේ බැඳුම් කර වංචාවට සම්බන්ධ වුණා. අද ආණ්ඩුවේ පාර්ශවයන් කියනවා අපි මේ ආයතනේ සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව කටයුතු කරලා ඔවුන්ට අදාළ දඬුවම් දෙන්න ඕනේ කියලා ආණ්ඩුවේ පාර්ශවයන්. ඒ මොකද්ද කියන්නේ? මේක රාජ්‍ය මුදල් වංචාවකින් එහාට ගෙනියන්න එක පෞද්ගලික සමාගමක්. ඔවුන්ට අපිට අවස්ථාව හම්බුණා, අපි ගත්තා. ඒක අපේ බිස්නස් එක, ඒක අපේ ව්‍යාපෘති. එතනට පැනුවාට පස්සේ ඒගොල්ලෝ නීතියෙන් නිදහස්. ඒක අපි දන්නවා. වගේම තමයි උත්සාහ කරා මුළු කාලෙම මේ සිද්ධියට අදාළව එක වචනයයි වෙනස් කරගන්න සටන් කරේ. එක වචනයයි වෙනස් කරගන්න උත්සාහ කරේ මේ මුළු අවුරුදු එකහමාරක් ඇතුලේ පිටු 3000කට වැඩිය වාර්තාවක් තියෙන ඔය වාර්තාව එක වචනය වෙනස් කරගන්න උත්සාහ කරමින් ඉඳි දිගටම මේ රටේ බැඳුම් කර ගනුදෙනු වලදී එකම පරම සත්‍ය තමයි වෙන්දේසිය. ඒක පිට වෙන කිසිම දෙයක් නැහැ. වෙන්දේසිය පරම සත්‍ය කියලා මේ වාර්තාවට ඇතුල් කරගන්න තමයි මුළු කාලෙම මේ අවුරුදු එකහමාරම ගෙව්වේ. වෙන්දේසිය පරම සත්‍ය නම් මෙතන වංචාවක් නැත. වෙන්දේසිය පරම සත්‍ය නොවන නිසා වංචාවක් ඇත. වෙන්දේසිය කියන පාරිශුද්ධ වචනයට මුවා වෙලා ඒකේ පාරිශුද්ධභාවය පෙන්නලා ඒක තමයි පරම පාරිශුද්ධ පරම සත්‍ය කියලා පෙන්නලා ඒ පාරිශුද්ධත්වයට යටින් තමයි මේ හොරකම තියෙන්නේ. මේ හොරකම වෙලා තියෙන්නේ. රෙදි අඳගෙන යහ පාලනය ගැන කතා කරපු කාටවත් පුළුවන් කමක් නැහැ මේ වංචාව ඉස්සරහ හිටගන්න. අර්ජුන් මහේන්ද්‍රන් පාලනය කරන රටක් තියෙන්නේ. අර්ජුන් මහේන්ද්‍රන්ට ඕන විදිහට මේ ඔක්කොම හසුරවන්නේ. මට සැක හිතුණ සමහර වෙලාවට කෝප් කමිටු වාඩිලා ඉන්නකොට අපේ සමහර නිලධාරිනුත් ඊරණුව හැසිරෙනවා. එහෙම ප්‍රශ්නයක් ආවා මාලේකම්තුමා දැනගන්න ඕනි. මම ළඟට ගිහිල්ලා අහුවා ඔබතුමා ඔහම කියන්න කෝප් කමිටුවේ තියෙනවද රීති පද්ධතියක් කියලා. අර වාර්තා එකක්ද දෙකක්ද කියලා අහනකොට නෑ මෙහෙමයි වාර්තා දෙක මෙහෙමයි කියලා පැහැදිලි කරනවා. නෑ එහෙම රීතියක් නෑ. මම එහෙම රීතියක් නැත්නම් කතා කරන්නේ මොකටද? එහෙම රීතියක් නෑ. කෝප් කමිටු වාර්තාව හදලා ඉවරයි. එදා දියුගුණසේකර අමුතුමයි කමිටුවෙත් මම හිටියා. ඒ වාර්තාව හදලා ඉවර වෙලා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තියදී අද හවස මේ වගේම ගෝරි කරා. අද ඉදිරිපත් කරන්න ඕන එක නැවැත්තුවා. නවත්තලා හෙටට දාගත්තා. අද ඉදිරිපත් කරන්න තිබුණේ උදේ ආවිල්ලා දවල්ට. ගෝරි දාලා මේක අපිට අධ්‍යයනය කරන්න ඕන බලන්න ඕන කියලා අනේ ආණ්ඩුවයි දන්නවනේ ආණ්ඩුව විසිරවන කියලා. රෑ 12ට ආණ්ඩුව විසිරෙව්වා. දැන් මේ සතියේ මේක කල් ගියොත් අයවැය වෙනවා. ජනවාරි මාස වෙනකන් එන්න බෑ. එහෙනම් ඒ කාර්ය දල්ලන්න අපි කියන එහෙම අල්ලනවා නම් අල්ලන් ඉන්න. හැබැයි අපි අතේ තියෙන වාර්තා අපි මේ රටට ඉදිරිපත් කරනවා. කෝප් කමිටුවේ තියෙන සියලුම මේ හොරකමට අදාළ වාර්තා ඔක්කොම තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ සාක්ෂි සටහන් ඉදලා අපි අතේ තියෙනවා. ඒ සියල්ල මේ රටේ ජනතාවට ප්‍රදර්ශනය කරන ප්‍රදර්ශනයක් තියලා මේ රටේ ජනතාවට ඇවිල්ලා බලාගන්න කියවගන්න සියලු කෝප් වාර්තා ප්‍රදර්ශනය කරනවා. ඉදිරිපත් කරේ නැත්තම් මේ සතියේ ප්‍රසිද්ධ කරලා පුවත්පත් දැන්වීම් දාලා පෝස්ටර් ගහලා මේ රටේ ජනතාවට බුද්ධිමන්තුන්ට බලාගන්න මේ වාර්තාව අපි ඉදිරිපත් කරන ප්‍රසිද්ධිය මේ රට ඉදිරිපත් කරේ නැත්තම් එතනින් එහාට වැඩක් නැහැ තමුන්නාන්සලාගේ නීති, එතනින් එහාට වැඩක් නැහැ තමුන්නාන්සලාගේ රීති, එතනින් එහාට වැඩක් නැහැ සම්ප්‍රදායවල්. හවු වෙච්ච හොරකම රටට කියන්න බැරි පාර්ලිමේන්තුවක් මොකටද? හවු වෙච්ච හොරකම රටට කියන්න බැරි පාර්ලිමේන්තුවක් මොකටද? කවද ආරක්ෂා කරන්නේ? විගණ කාධිපතිට ගහනවා, තර්ජනය කරනවා, බයිනවා. ඇයි විගණ කාධිපතිට බයින්නේ? මෙතෙක් කාලයක් මේ රටේ ඉතිහාසයේ විගණ කාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඉදිරිපත් කරපු සියලුම අමාත්‍යංශවල වාර්තා ඊට අනුව පරීක්ෂා කරා නම් ඇයි මහ බැංකුවේ පරීක්ෂණයට අදාළව විතරක් කෝප් කමිටුවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන වාර්තාව අනුමත කරගන්න බැරුව තියෙන්නේ? ඒ නිගමන පිළිගන්න බැරුව තියෙන්නේ? මොකද්ද රහස? කවුද මේවා පිටිපස්සේ ඉන්නේ? කවුද මේ වගේ කොටස් අරන් තියෙන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොටස් අරන් තියෙනවද? කවුරුර අරගෙන තියෙනවද මේවා කොටස්? අබ්දුල් මහේන්ද්‍රන් ඒ බිලියන 5න් කාට හරි කීයක් හරි දීලා තියෙනවද? කවුරු හරි අරගත්තද? අපිට අවශ්‍ය නැහැ අර්ජුන් මහේන්ද්‍රන් කෙනෙක් බේරන්න. මේ පාර්ලිමේන්තුවේ 225ටම අර්ජුන් මහේන්ද්‍රන් කෙනෙක් බේරන්න අවශ්‍ය නැහැ. මහා බැංකුව අධිපතිවරයෙක් බේරන්න අවශ්‍ය නැහැ. බේරන්න අවශ්‍ය රටේ මුදල්, බේරන්න අවශ්‍ය රාජ්‍ය මුදල්, මහජනයාගේ මුදල්. මේ රටේ මහජනයා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැංකු පොලි අනුභාතේ බැඳුම් කර වංචාවෙන් පස්සේ ඉහළ යාමත් එක්කලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම නිලධාරීන් මම මේ 250 250ම මේ රටේ ජනතාව හැමෝම බැංකු පොලිය විදියට ගුවන්නේ අර්ජුන්ගේ ණය. අර්ජුන්ගේ හොරකමේ ණය ගෙවනවා මේ සියලු දෙනා මේ රටේ ජනතාව මාත් ගෙවනවා ඒක. මූලාසනයේ උඩින් සභාපතිතුමනි ඔබතුමාත් ගෙවනවා. මහලේකම්තුමාත් ගෙවනවා. මේ රටේ ඉන්න අන්ත දුගී දුප්පත් අපේ අම්මලා තාත්තලා ගෙයක් හදාගන්න ණයට ගත්ත රුපියල් 50,000 ලක්ෂ බැංකුවෙන් පොලිය අනුපාත ඉහළ යාමත් එක්ක ගෙවනවා. පොඩි ව්‍යාපාරයක් කරගන්න එදා වේල ජීවත් වෙන්න වඩේ එකක් හදාගන්න ඉදියාපටි ටිකක් තම්බ ගන්න පොඩි ස්ටෑන්ඩ් රැකියාවක් කරගන්න ණයට ගත්ත මිනිහත් අර බිලියන 5 ණය ගෙවනවා. අනාගතේ දක්වා අවුරුදු 30ක් යනකම් අපි උපදින දුවා දරුවත් ගෙවනවා. ඒකයි මේක අපරාධේ. ඒක නිසායි මේක සහගහන්නේ. ඒකයි මේකේ බරපතලකම. ඒකේ කොටසක් අරන් කීප දෙනෙක් සතුටු වෙන්න පුළුවන්. අර්ජුන් මහේන්ද්‍රන්ට ඕන නම් පුළුවන් ඒ බිලියන 5න් මිලියන 150 200 300 500 1000 බෙදන්න. බෙදලා ඕන නම් මිලියන බිලියන 5න් බිලියන 2ක් විතර බෙදලා දීලා කට්ටියක් මෙහෙවන්න පුළුවන්. එයාට පුළුවන් මෙහෙවන්න බිලියන 2ක් බිලියනයක් බෙදලා දෙන්න පුළුවන්. ඉතුරු 3 තියාගන්න පුළුවන්. ඉතුරු 4 තියාගන්න පුළුවන්. ඕන නම් 2ක් තියාගෙන 3ක් බෙදන්න පුළුවන්. කොහොමත් ලාභයි. කොහොමත් ලාභයි. නිකන් හම්බ වෙච්ච එක තප්පර ගාණෙන් හම්බ වෙච්ච එක කියන්න ඕන තරම් දේවල් තියෙනවා කියන්නම් අපි මේ වාතාව විවාද කරන දවසට මහා දවල් නිරුවතින් වෙච්ච ඉතාම වංචනික ප්‍රෝඩාකාරී වංචාව. මේ ගැන කාටත් කතා කරන්න දෙයක් නැහැ. මේ ගැන කතා කරන්න ගැන ලැජ්ජ වෙන්න ඕනි. මේ ගැන පෙනී හිටින ගැන ලැජ්ජ වෙන්න ඕනි. මේක විවාද කරන්න දෙයක් නැහැ. අපි නෙමෙයි කිව්වේ, අර්ජුන් මහේන්ද්‍රන් නැවිලා කිව්වා.
ගරු මන්ත්‍රීතුමා, කාලය අවසන්යි.
මට තප්පර 30ක් දෙන්න. අර්ජුන් මහේන්ද්‍රන් නැවිලා කිව්වා, බං හැව්වා. ඔබතුමා ඒ වෙලාවේ පහලට ආවද, උඩට ගියාද? මේ තියෙන වාර්තා අහාදි උත්තර දුන්නා. කවුද උපදෙස් දුන්නේ? එතුමා මට අහවලා උපදෙස් දුන්නා. අගමැතිවරයා උපදෙස් දුන්නා. මේ ඔක්කොම මේ වාර්තාවල තියෙනවා. මම හංගන්න බෑ. ඒක නිසා මේ සියල්ල මේ වාර්තාවල තියෙනවා. ඊට පස්සේ මූල්‍ය මණ්ඩලය අවසර නැහැ. ලියුම් දාලා තියෙන දවස් 3කට පස්සේ බෑනගේ සමාගමට යන්නේ. ලංකා බැංකුව සල්ලි ගෙවන්නේ. ලංකා බැංකුවට පුළුවන්කම තියෙන මේක මහා පට්ට දවල් හොරකම් වෙච්ච නිරුවත් හොරකමක්. පෙනී හිටින්න පස්සේ ලැජ්ජයි. පක්ෂ ભેදයක් වැඩක් නැහැ. මේ රටේ සල්ලි මහජනගේ සල්ලි ඔකලගේ අපේ සල්ලි. මේකට පෙනී හිටීම ලැජ්ජයි. මේ මහා දවල් වෙච්ච වංචාව වෙනුවෙන් පෙනී හිටින කිසිම කෙනෙක්ට මේ රටේ ජනතාව මෙතනින් එහාට පක්ෂයට ඡන්දෙ දුන්නත් ඒ පුද්ගලයන්ට ඡන්දෙ දෙන්න එපා. පක්ෂයකට කැමති නම් දෙන්න. හැබැයි එවැනි පුද්ගල මේ පාර්ලිමේන්තුවේ වන්න එපා. ඒක මේ රටට කරන ලොකුම අපරාධයක්. හොරු ආරක්ෂා කරන්න, හොරුත් එක්ක නිරුවතින් හිටගන්න කිසිම කෙනෙක්ට සහයෝගය දෙන්න එපා. ඒ සියලු දේ අයි එක පුද්ගලයෙක් ආරක්ෂා කරන්නේ. පුද්ගලයා ආරක්ෂා කරන්න මේ යෝනේ. මේ රටේ එහෙම දේවල් නොවෙන්න එහෙම දේවල් මේ රටේ අනාගතයට වල් කියන්න පුළුවන් ආදර්ශයක් දෙන්න ඕනේ. ලාවක ඒව ආරක්ෂා කරන්න පෙනී හිටින්න එපා කියමින්, ඒ වගේම සභාපතිවරයා මේ වෙනුවෙන් කෝප් කමිටුවේ පෙනී හිටපු සියලු කාර්යයන් ගැන එතුමාට අපේ ඇගයීම තියෙනවා. වගේම හෙට දවසේ අනිද්ද දවසේ මේ රටේ වගකීම කෝප් කමිටුවේ සභාපතිතුමා විදියට සුනිල් හඳුනෙත්ති ගරු මන්ත්‍රීතුමා ඉටු කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. එතුමාට ඒ සඳහා ශක්තිය ධෛර්ය අපි ලබා දෙමින්.
හොඳයි, බොහොම ස්තුතියි.
මම නිහඬව ස්තුතියි.
මීළඟට ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. මගේ මිත්‍ර වීරකුමාර දිසානායක මැතිතුමාගෙන් පස්සේ කතා කරන්න ලැබීම සතුටක්. එතුමාත් අපිත් සාමාන්‍යයෙන් කාරක සභාවක් ඇතුලේ කතා කරලා ඒ කාරක සභාවේ කටයුතු ඉවර වුණාම නිගමනයකට ආවට පස්සේ විතරක් කරන වාද විවාද දැන් නිගමනවලට එළඹෙන්න කලින්ම පටන් ගන්න තියෙනවා. මේක සම්ප්‍රදාය නෙමෙයි. නමුත් අවාසනාවකට ගරු මන්ත්‍රීතුමනි, හරි ගරු මන්ත්‍රීතුමනි, දැන් අපි ඒ විවාදයට ඇවිල්ලා තියෙනවා. තාමත් කටයුතු සඳහා ඉඩකඩ තියෙනවා. තාමත් සම්මුතියක් සඳහා ඉඩකඩ තියෙනවා. මොකද සම්මුති? මේ රටේ සාමාන්‍ය පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන, මේ ජනතාවගේ මුදල් ආරක්ෂා වෙන වරදට සම්බන්ධ වෙච්ච අඩුපාඩුකම් තියෙන සියලුම පුද්ගලයන්ගේ ඒ ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය හැකිද ක්‍රියාවලියක්. දැන් ඔබතුමා බොහොම ආඩම්බරේ සඳහන් කළා අපි නම් හොරු රකින්නේ නැත, හොරු රකින පිරිසක් ඉන්නවා කිය. ඒ වගේම ඔබතුමා විරුකුමාර දේශනායක මන්ත්‍රීතුමා මේ අර කාරක සභාවේ ලේකම් මණ්ඩලය විසින් සකස් කරපු ඒ කැටුම් පතට 11 වෙනි පිටුවෙන් ඔබට සාකච්ඡාවට සහභාගි නොවි කැමති වෙලා ගියා. දැන් මේ කාරක සභාවේ පොදු නිර්දේශවල නෑ මම කතා කරන්න පිළිතුරෙන් මගේ තර්කේ තාම ඉවර නෑ මගේ තර්කේ තාම ඉවර නෑ ගරු මන්ත්‍රීතුමා. දැන් ඔය ඉදිරිතරව කතා කරනවා කියලා කියන ඔබ මේ වාර්තාවේ කොතනද කියලා තියන්නේ? මහ බැංකු බැඳුම් කර සිදුවීම පිළිබඳ වගකීම් පුද්ගලයා එක්ස් ඔහුට විරුද්ධව අපරාධ චෝදනාව නැගිය යුතුයි, ඔහුට විරුද්ධව අපරාධ පරීක්ෂණ කළ යුතුයි, ඔහු තමයි මේට වග කිව යුත්තේ කියා. එහෙම කිසිම දෙයක් ඔබ මේ නොබල අත්සන් කරපු ලියවිල්ල නැහැ මන්ත්‍රීතුමා. එනිසා තමයි ඔබතුමා පසු අවස්ථාවක තවත් වාර්තාවක් ලියලා, ඒ කියන්නේ ඔය 8 දිනක අත්සන් කරපු එක නෙමෙයි, ඔබතුමා ඊට පහුවදා තවත් වාර්තාවක් මුද්‍රණය කරගෙන ඇවිල්ලා කෝප් කාරක සභාවට බාර දෙන්නේ. ඔබතුමාට පස්සේ තේරුණා හදිස්සියට දේශපාලන වාසියක් ලබා ගැනීමට අගමුල නොලබා අගමුල නොබලා කෙටුම්පතට මම එකඟ වෙමි කිව්වට මේ වාර්තාවේ කිසිම තැනක හිටපු මහ බැංකු අධිපතිවරයා මේ ඔබගේ කෙටුම්පත ඔබගේ එකඟ වෙච්ච කෙටුම්පත මේ කෙටුම්පතේ කිසිම තැනක හිටපු මහ බැංකු අධිපතිවරයා යම් වරදකට වග කිව යුතු බවට නිගමනය කරනු ලැබේ කියලා ලියලා නැහැ. කවුද එනම් හොරු ආරක්ෂා කරන්නේ? කවුද හොරු ආරක්ෂා කරන්නේ? මෙරටේ ඔබ විශ්වාස කරනවා නම් හිටපු මහ බැංකු අධිපතිවරයා මේ වරදට වග කිව යුතුයි කියලා කරුණාකරලා කෙලින්ම ලියන්න එක. එහෙම නොලිය මේ වක්‍රව වටෙන් වටේ කියන මේ සැක සංකා කියලා කියනවා. එහෙම මොනවද පාවිච්චි කරලා තියෙන වචන? ඔබේ මේ කෙටුම්පතේ ඔබ නොබලා නොදැක අත්සන් කරපු කෙටුම්පතේ තියන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහතා මැදිහත් වීමක් හෝ බලපෑමක් සිදු කළ බවට සාධාරණ සැකයක් ඇති විය හැකි ආකාරයේ සාක්ෂි හෝ කරුණු කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි කියලා මෙහෙම වටේ ගිහිල්ලා. හොරුන්ට විරුද්ධ නම් හොරු අල්ලන්න ඕන නම් හොරු හොර යවන්න ඕන නම් ඔබේ නිගමනය හිටපු මහ බැංකු අධිපතිවරයා මේ වරද කළ බව නම් එහෙනම් ඔබ එකඟ වෙච්ච කෙටුම්පතේ කෙලින්ම කියන්න ඕනේ ඒක එහෙම. ඒක එහෙම කියන්නේ සාකච්ඡාවේ එක දිගට වාඩි වෙලා ඉන්න තරම් හිතේ ධෛර්යයක් ශක්තියක් ඔබට නැහැ. පිටුවෙන් පිටුව සාක්ෂි විශ්ලේෂණය කරන්න උවමනාවක් නැහැ. අදාළ නීතිය පිළිබඳ සලකලා බලන්න කැපවීමක් නැහැ. මේ රටේ පුරවැසියෝ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදිහට අපිට මේ වරප්‍රසාද දෙන්නේ, වැටුප් ගෙවන්නේ, වාහන දෙන්නේ, වාහන බලපත්‍ර දෙන්නේ, මේ පාර්ලිමේන්තුව අපි ගැන විශ්වාස කරලා මේ කමිටු වලට සමාජික වශයෙන් ඇතුළත් කරන්නේ, මොනවා හරි දෙයකට කාර්යාලයේ කෙටුම්පත් කරලා දෙන මොකක් කර ලීවෙල්ලකට අත්සන් කළා දේශපාලන වාසියක් ලබා ගන්න එළියට ගිහලා කතා කරන්නද? නෑ. අපි මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕන. වගකීමෙන් කටයුතු කරනවා කියන්නේ අපි අවසාන එළඹෙන නිගමනයට හේතු වෙච්ච සාක්ෂි විශ්ලේෂණය කරලා හේතු වෙච්ච නීතිය විශ්ලේෂණය කරලා ඒ අවසාන නිගමනයට එළඹීමට පදනම් වෙච්ච වැදගත් කාරණා මොනවද කියලා සාක්ෂි ඇතුව ගෙනහැර දක්වලා අවසාන නිගමනයට එළඹෙන්න ඕනේ එයින් චෝදනාවට ලක්වෙන පුද්ගලයන්ට හෙල්ලෙන්න බැරිවෙන්න බේරෙන්න බැරිවෙන්න ඒ අය ඒ වරද කරුවන් ලෙස පෙනියනෝ නම් යම් අයකු එම තැනත්තව හිරගෙදර දොරටුව ගාවට අරගෙන යන විදිහට අපි මේ වார்த்தාව සකස් කරන්න ඕනේ ඒ තරහතරම මොකක් වුණත් එහෙම කරන්නේ නැතුව මේ කෙටුම් පතේ සැකයක් පමණි දැන් මෙච්චර කාල මොනවද කිව්වේ මහවැංකු අධිපතිවරයා හිටු මහවැංකු අධිපතිවරයා සම්බන්ධව දවස ගානේ මේ දැනුත් තියෙනවා මම ඔබට පිළිතුරු දෙන්නේ ඒකයි ලියන්නකෝ වார்த்தාව එහෙම වார்த்தාවේ ලියන්නේ නැතුව ඔබට එහෙම ලියන්න හයියක් නැතුව මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ කැප වෙලා දවස් ගානක් කතා කරලා තර්ක කරලා විවාද කරලා නිවැරදි නියම වார்த்தාවක් හදාගන්න උත්සාහ කරන අපිට චෝදනා කරන්න අපි දැන් ඔබට එක දෙයක් පෙන්ලුම් කරලා තියෙනවා තාම මේ කඩුවත් අවසන් නැහැ මේ පිළිබඳව වග කිව යුතු අයුතු ලාභ ලබලා තිබෙන ඒ සමාගම් වලට එරෙහිව මේ රටේ අපරාධ සහ සිවිල් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ඒ අවශ්‍ය පියවර අවශ්‍ය යෝජනා අපි ඉදිරිපත් කළා තියෙනවා ඔබේ වார்த்தාව එහෙම එකක් නැහැ ඔබේ වார்த்தාව එහෙම කරුණක් නැහැ ඉතින් ඔබ අපිට කියනවා හොරු ආරක්ෂා කරනවා කියලා මම මේ රටේ පුරවැසියන්ට කියන්නේ මේ අහගෙන ඉන්න මේ රටේ ජනතාවට මේ පාර්ලිමේන්තුවට කියන්නේ මීට වඩා අවංකකමක් තියෙන්න ඕන මීට වඩා විචක්ෂණ භාවයක් තියෙන්න ඕන මීට වඩා දුරදක්නා නුවණක් තියෙන්න ඕන අපි වගකීම් විරහිතව කටයුතු කළොත් අපි මේ හා සම්බන්ධ සාක්ෂි නීතිය නිසලස විශ්ලේෂණය කරලා මේ කෝප් කමිටු වார்த்தාව සකස් නොකළොත් ගැළවෙන්න බැරි වෙන්න හිර වෙන්න අවසාන නිගමන ටික ලිව්වේ නැත්තම් මෙරටේ මිනිස්සු අපිට සාප කරාද කවදක්වත් මේ පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රියාදාමය විශ්වාස කරන එකක් නෑ අපි මේ රජයේ හැටියට විධායකයේ තිබෙන බලතලත් ව්‍යවස්ථා දායකයට දීලා පාර්ලිමේන්තුවේ කාර්ක සභා ක්‍රමය ශක්තිමත් කරලා රාජ්‍ය ගිණුම් කාර්ක සභාව මහජන ව්‍යාපාර කාර්ක සභාව විතරක් නෙමෙයි
ප්ලීස්
අනිකුත්
කරු නියෝජක කතානායකතුමා මූලස්සනේට පැමිණෙනවා
කරු නියෝජක කතානායකතුමනි ඔබතුමා දන්නවා අපි මේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ ශක්තිමත් කරමින් ඉන්නේ විධායකයේ සතුව මෙතෙක් තිබුණු සමහර බලතල පාර්ලිමේන්තු වෙත ගෙනල්ලා අයවැය පිළිබඳ මූල්‍ය පාලනය පිළිබඳව විධායකයේ විසින් සපුරා නීති විරෝධීව අත්පත් කරගෙන තිබුණු ඒ මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ අයවැය කාර්ක සභාවක් හදලා කෝප් කමිටුව රාජ්‍ය ගිණුම් කාර්ක සභාව ශක්තිමත් කරලා ඒ වගේම අධීක්ෂණ කාර්ක සභා 16ක් කරා අමාත්‍යාංශවල කටයුතු ප්‍රතිපත්ති අධීක්ෂණය කිරීමට අවශ්‍ය කරන බලතල සකස් කරලා තියෙන මොහොතක් මේ. ඒක ආරම්භයේ පමණයි තව ශක්තිමත් ඉදිරියට ගෙන යන්න අපිට අවශ්‍යයි. අපි ඒ ක්‍රියා කරමින් ඉන්නේ. දැන් එවැනි මොහොතක කාර්ක සභාවක සමාජික විදිහට අපි මොකද්ද කටයුතු කළ යුතු ආකාරය? තමන් ඉදිරියේ තිබෙන දහස් ගණනක් පිටුවලින් සමන්විත බරපතල කාර්ක සභා වார்த்தාවක තියෙන ඒ කෙටුම්පත පිටුවෙන් පිටුව වචනෙන් වචනේ සලකා බැලීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රජාතන්ත්‍රවාදයද? පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමද? කරු නියෝජක සභා නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න ඕන. එහෙමනම් ඒ හැම කාර්ක සභාවකම සමාජිකයෙකු වගකීමෙන් කටයුතු කරන්න ඕන. අද මොකද ඇති වෙලා තියෙන අවාසනාව? 26 දෙනෙක් ඉන්න කෝප් කමිටුවේ ඉතාම වැදගත් කාර්ක සභා සාකච්ඡාවකට දිනකට එන්නේ උපරිම 10යි 11යි 12යි උපරිම 14ක් 15ක්. ඒ වගේම අධීක්ෂණ කාර්ක සභාවට අද එන්නේ 2යි 3දෙනයි 4දෙනයි 5දෙනයි. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඒ තමන්ගේ යුතුකම ඉටු කරනවා. මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන ක්‍රියාදාමය අත්පත් කරගන්න, ඒ වර්ධනය කරන්න, ඒ ප්‍රවර්ධනය කරන්න අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නියෝජක කතානායකතුමනි ඒ දරණ වගකීම කුමක්ද? මේවා පිළිබඳව ඔබතුමා අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම මේ එක එක කාරක සභාවට සහභාගී වෙන මන්ත්‍රීවරු කවුද? ඒ මන්ත්‍රීවරු කාරක සභාව කීයකට එනවද? ඒ අය දින කීයක් පැමිණෙනවද කියන කාරණා ප්‍රසිද්ධ කළ යුතුව තියෙනවා. සමහර මන්ත්‍රීවරු කාරක සභාවට එන්නේ නැහැ. මුළු කාරක සභාවේ ක්‍රියාවලිය එක දවසයි එන්නේ, දෙකයි එන්නේ. අග කොනක් අල්ලගෙන විවිධාකාර ප්‍රකාශ කරනවා සියල්ලම තමන් දන්නා විදිහට. මොකද මේක තේරුම්?
අවසන් කමෙන්තුවා.
ගරු නියෝජක කතානායකතුමනි, පාර්ලිමේන්තුව ශක්තිමත් කරනකොට මේ කාරක සභා ක්‍රමය වැදගත්. කෝප් කමිටුව විතරක් නෙමෙයි අනිකුත් සියලු කාරක සභා ශක්තිමත් කරන්න. හැබැයි මන්ත්‍රීවරුන්ට යුතුකමක් තියෙනවා ඒ සඳහා දායක වෙලා, උපරිම වශයෙන් දායක වෙලා පාර්ලිමේන්තුවේ ඒ ගුණාත්මක භාවය පිළිබඳ සමාජයට වගකීමක් දෙන්න. ඒ නිසා අපි හැමෝම වගකීමෙන් කටයුතු කළ යුතු කාලයක් එළඹිලා තියෙනවා. බොහොම ස්තුතියි.
ගරු දයාසිරි ජයසිරි මහත්මයා.
මනි අයිතම සන්තෝෂන අද දවසේ විශේෂයෙන්ම පොදු ව්‍යාපාර කාරක සභාව පිළිබඳ 2016 2016 පළවෙනි මාස 26 ඉඳලා 2016 4 8 දක්වා අපි කතා කරපු කාරණා සම්බන්ධව මේ පළවෙනි වார்த்தාව පිළිබඳව තමයි අද කතා කරන්න තිබුණේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ කතා නොකර නතා කරමින් ඉඳලා වார்த்தාවකුත් නැති වார்த்தාවක් ගැන දැන් මෙතන කතා කරනවා. ඒක තමයි දැන් වෙලා තියෙන ප්‍රශ්නේ. ඉතින් විතරක් නෙමෙයි දැන් අයිත් පෙරමතුමා මම හිතන්නේ අරක තිබුණ කොපිය තිබුණ කෑලිත් දැන් කියුවා මේක ඇතුළේ. ඒ කියන්නේ මේ එන්න තියෙන එකේ කැලිට් කියුවා. ඉතින් මම කල්පනා කරන්නේ මේ මේක ඒ තරම් හොඳ තත්ත්වයක් නන් නෙවෙයි. මොකද හේතුව දැන් මේක පටන් ගත්තේ අතරම ජම්ප් කරනවා කැමතුතු. මම ඒක ඉතින් තමයි මේක වැරද්ද පටන් ගත්තේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ කෙසේ වෙතත් අපිට මේ ආයතන ටික විතරක් ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආයතන ටික විතරක් ගත්තොත් මේ ආයතන 19 ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව, ඛනිජ තෙල් සංස්ථාව, ක්‍රිකට් ආයතනේ මේවා ටික විතරක් ගත්තොත් කෝටි 30000ක් එක අවුරුද්ද මේ කාලවකවානුවේ රටට අහිමි වෙලා තියෙනවා. කෝටි 30000ක් කියන්නේ හෙජින් ගනුදෙනු විතරක් කෝටි 10000ක්. අංකය අද කතා කරන්න තිබිච්ච ඒවා පැත්තකින් තියලා අපි වෙනේවා කතා කරන්නේ කියන්නේ මට දීන දුක. මොකද මේකේ තියෙනවා ඊට වැඩිය ප්‍රශ්න ගන්නවා. මහ බැංකුව තව ඊට වැඩි තව ගන්න තියෙනවා. දැන් මහ බැංකුවේ ඒ කාලෙත් මම මේ කියේ කෝටි 10000ක් එතන තිර වෙලා තියෙනවා. හෙජින් ගනුදෙනු. ඒතර මේකෙත් ඒ ගානම ඊටත් වැඩි ගානකින් එකතු වෙලා තියෙනවා. ඒකයි මම කිව්වේ ඉස්සෙල්ලා මේක අපේ දලදාසිය නිෂ්පාදනයේ 125ක්. මේ නැත්තම් වියදමේ 125කට වැඩි ප්‍රමාණයක් තමයි මේ කෝටි 30000 කියලා කියන්නේ. දැන් මේක තමයි මේ කෝප් කමිටුවේ අපේ වார்த்தාවල කතා කරන්න ඕනේ කාල වැඩ කටයුතු ටික තියෙන. හැබැයි මම කියන්නේ කැමති මේ ප්‍රමාණය මේ කාලවකවාන අපිට මදි. නැත්නම් අපිට මීට වැඩිය ගොඩක් කතා කරන්න පුළුවන්. මම කියන්නේ කැමති දැන් මේ මටත් සිද්ධ වෙනවා ඒකින්දම මේ අර දිගටම කතා කරමින් ගිය බොන්ඩ් ඉෂුව එක ගැනටම මටත් එදෙන්ට යන්න සිද්ධලා තියෙනවා. මොකද මේක දැන් ඉදිරිපත් කරපු වார்த்தාවක් පමණයි ඊළඟට ඉදිරිපත් නොවීමේම ගැනත් පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. දැන් බලන්න මේ මූල්‍ය විනය පිළිබඳව අපේ පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රශ්න පිළිබඳව අපි අවුරුදු ගණනක් 2004 ඉඳලා මම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කතා කරුවා. හැබැයි එතකොට මේ ආයතනවල තිබිච්ච එක එක ප්‍රශ්න අරන් කතා කරපුවාම ඒ කාලේ ආණ්ඩුවේ ඇමතිවරු සියලු දෙනාම මේවට විරුද්ධව තමයි නැගිටලා කතා කරුවා. අද අපි වගේ මේ ඇමතිකමකුත් අරගෙන මේ ආණ්ඩුවේ ඇතුලේ තියෙන ආයතන පිළිබඳව මෙහෙම කවුරුත් කතා කරුවේ නැහැ. අඩුම තරමේ එහෙම අපිට හැකියාවක් තියෙන එක ගැන ඉස්සලා අපි සන්තෝෂ වෙන්නවා. නැත්තම් වෙන්නේ කවදක්වත් නැතුව අර ඉන්න ආණ්ඩුවේ කවුරු හරි ඇමති කෙනෙක්ගේ නැත්තම් ඒ අයගේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න ගියාම පව්වෙන්ද උදේ ඉඳලා ජනාධිපතිතුමාගෙන් කැපිලෙන එක තමයි. දැන් අද එහෙම ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමාගෙත් ප්‍රශ්නයක් නැහැ. අගමැතිතුමාගෙත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම කියන්න කැමති මේ ගනුදෙනුව පිළිබඳව විශාල අර්බුදයක් රටේ තියෙනවා. දැන් මේ කෝප් වාර්තාව පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා අපේ හඳුන්නේති මැතිතුමාට. එතුමා විශාල පීඩනයකින් තමයි මේ දවස් ටිකේම ගත කරලා තිබුණේ. එතුමා විශාල කැපවීමක් කරලා තිබුණා. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ගැන අද හැමතැනම Facebook වල තියෙන්නේ එතුමා මේ කම්පැනි වලින් සල්ලි අරගෙන තමයි මේක විසුරලා ඇරලා තියෙන්නේ කියලා. මටත් ඇත්තටම දුකක් වේදනාවක් ආවා. මොකද එතුමා මේ වගේ වචන අහන්න ඕන පුද්ගලයෙක් නෙමෙයි. එතුමා ඒ තරම් නිවැරදිව කටයුතු කරුවා. කටයුතු කළා එතනින් නැගිටලා අපකට කිව්වේ මේක ඉදිරිපත් කරුවත් වැරදි, දැන් ඉදිරිපත් නොකරුවත් වැරදි. දැන් එතුමා තමයි අහු වෙලා තින්නේ අන්තිමට. මම කියන්න කැමතියි
එතුමාත් දැන් කතා කරන්න එන්න තින වார்த்தාව ගැන.
නෑ කරන්න දෙයක් නෑ. ඉතින් මේ ඔක්කොම දැන් කතා කරන්නේ. මම ඒකයි කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ආණ්ඩුවක් විදියට අපිට මේ දෙන්නෙක් ඉඳ ආණ්ඩුවක් ඉවර කරගන්නවද නැද්ද කියලා විතරයි තීරණය කරන්න තියෙන්නේ. මේ දෙන්නෙක්ගේ වැඩපිල්ලක් ඉඳ තව මහා බැංකුවේ ඉන්න ලෙදාරින්ගේ වැඩපිල්ලක් ඉඳ මේ ආණ්ඩුව විනාශ වෙනවද නැද්ද කියලා දකින්න විතරයි අපි කල්පනා කරන්න තියෙන්නේ. එහෙම කරගන්න ඕන නම් එහෙම කරගන්න පුළුවන්, නැත්නම් ඒක නොකරගන්නත් පුළුවන්. මේ විනාශය අපේ රටේ ඇති කරලා තියෙන විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. බොහොම අමාරුවෙන් මේ රටේ අපි මූල්‍ය විනය හදාගෙන යන්න හදන වැඩපිළිල ඒක හැබැයි කඩාගෙන වටන විදිය වැඩපිළිලක් තමයි සකස් කරලා තිබුණේ. අපි මේ වார்த்தාවේ ආපු කාරණා පිළිබඳ විගණකාධිපතිතුමාගේ වார்த்தාවේ අපි බොහොම පැහැදිලිව එකඟතාවයකට ආවා. විගණකාධිපතිතුමාගේ වார்த்தාව මත ඉඳලා තමයි අපි මේ කාරණය ගැන කතා කරන්නේ. එතකොට අපි මේ මත ඉඳගෙන තමයි මේ කටයුතු සියල්ල කරේ. එතකොට අපිට හදන වார்த்தාව අපි සියලුම මන්ත්‍රීවරු එක වார்த்தාවක් බවට පත් වෙන්න ඕනේ. මම ඉන්න මතේ ඒක. ආණ්ඩුවේ අමතිවරයෙක් ඉදිරියේ මම කියනවා කෙලින්ම අපිට වார்த்தා දෙකක් හදන්න අයිතියක් නැහැ නියෝජක කතානායකතුමා. හැබැයි දෙවෙනි වார்த்தාව හදනවා නම් කවුරු හරි ඒ වார்த்தාවේ වගකීම ඒගොල්ල ජනතාවත් එක්කම බාර ගන්න ඕනේ. මොකද හේතුව
අද උදේ වෙන කරු අමතිවරයා අපි කතා කරා අපේ නිලන්දේ මෙතුමා තමයි සභාපති ඇතුළට වார்த்தාවක් ඉදිරිපත් කළා. නමුත් ඒකේ ඉන්නේ ඕනෑ මන්ත්‍රීගේ අදහස් වෙන්වෙන් වශයෙන් නෝ
තනියම
සමුකෝ වගේ
ගන්න පුළුවන්.
කොටස් වශයෙන් යන්න පුළුවන්.
ගන්න පුළුවන්. වෙන වார்த்தාව ඉදිරිපත් කරන්න අපිට බෑ. ඒ නිසා මං හිතන්නේ ඔව් ඒක සිංගල් රිපෝට්. ඒක අපි එක තනි වார்த்தාවක්. ඔව්. ඒ නිසා ඒ වார்த்தාව ඇතුළත ආණ්ඩුව විදියට අපි එක මතයක ඉඳගෙන වැඩ කටයුතු කරයි කියන මතය තමයි මම ඉන්නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කියලා බෙදා ගන්න කාටවත් අයිතියක් නැහැ. අපි ඔක්කොම එක මතයක ඉන්න ඕනේ. අපි ඉඳලා වැඩ කරේ නැත්නම් අපිට අපි අතර බෙදීමක් ඇති වෙන එක පැත්තක. ඒකයි මම කිව්වේ මේ ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් කියලා ඉතුරු වෙන්නේ. මොකද හේතුව ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් මේ අහපාලන ආණ්ඩුවටත් ඡන්දේ දීපු මිනිස්සු මේ හොරකම් වලට විරුද්ධව තමයි ඡන්දේ දුන්නේ. මේවා ආරක්ෂා කරන්න නෙමෙයි ඡන්දේ දුන්නේ. ඒවා ඉතිහාසෙ සිද්ධ වෙච්ච ඒවා ගොඩාක් අපි කතා කරන්න ගිහිල්ලා තිබුණා. ඒවට විරුද්ධව තමයි ඡන්දේ දුන්නේ. ඒ කාරණය මත කිසි කෙනෙකුට අයිතියක් නැහැ. මම අර එදා දැක්ක එක දේශිකයෙක් කිව්වා මේ ආණ්ඩුවේ ඉන්න අයට වගකීමක් තියෙන එකක්, හොරු අල්ලන එකක්, ආණ්ඩුවේ ඉන්න අය හොරකම් නොකරන එකක් කියලා දෙකක් තියෙනවා කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ වගකීම කියලා. අන්න එතෙන් තමයි අපි කතා කළ යුත්තේ. මේ ගනුදෙනුවේදී බොහොම පැහැදිලි සියලු සාක්ෂි සටහන් අපි ඔක්කොම විමසලා තියෙනවා. පිටු 1000කට වැඩි ප්‍රමාණයක් පොතක් හදලා තියෙනවා. මේකේ තියෙන අපි ප්‍රශ්න කරපු කාරණා සියල්ලම තියෙනවා. මේකේ මහා බැංකුව අධිපතිවරයා සහ ඔහුගේ හිටපු නිලධාරීන් ක්‍රියා කරලා තියෙන ආකාරය කතා කරපුවාම, ගෙන්නලා නැගිටලා කතා කරපුවාම, නියෝජ්‍ය කතානායකතුමා කතා කරපු ඒව අහපුවාම ඇත්තටම අපිටත් ලැජ්ජාශීලී තත්ත්වයකට පත් වුණා. ඒ කියන්නේ මේ ක්‍රියාදාමය තුල බොහොම පැහැදිලිව පළවෙනි මහා බැංකුව අධිපතිකම බාර ගන්නකොට එතුමාට කල්පනා කරන්න තිබුණා තමන්ගේ බෑනට මෙහෙම කම්පැනියක් තියෙනව නේද කියලා. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් බැඳීම් පිළිබඳ ගැටුමක් ඇති වෙලා තියෙන අවස්ථාව. හැබැයි ඒක නැතුව තමයි මේක බාරගත්තේ. මේක දිගින් දිගටම අපේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මේක ප්‍රශ්න කෙරුවා. හැබැයි කවුරුත් මේකට කතා කරුවේ නැහැ. හැබැයි මේක පළවෙනි වතාවේ සිද්ධ වුණේ එක මේ මාර්තු 27 වෙනිදා සිද්ධ වුණාට වැඩිය දරුණු එකක් තමයි 2016 සිද්ධ වෙලා තියෙන්නේ. 2016 මාර්තු මාසේ 2015 පෙබරවාරි මාසෙට වැඩිය දරුණු එකක් තමයි 2016 මාර්තු මාසෙ සිද්ධලා තියෙන්නේ. ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද ඒක පළවෙනි එකෙන් අත පුච්ච ගත්ත, දෙවෙනි එකෙන් අත පුච්ච ගන්න නැතුව වැඩේ හරියට ගාන්න වැඩේ කරා. ඒක නිසා ලංකාවේ සම්පූර්ණයෙන්ම තිබිච්ච අපේ අනුපාතයක් සියල්ල සම්පූර්ණයෙන්ම විනාශයටපත් වුණා, වෙනස් වෙලා තියෙනවා yield rate එක සම්පූර්ණයෙන්ම. ඒ නිසා මේකේ කාටවත් සමාවත් දෙන්න පුළුවන් අය නැහැ. ඒ විතරක් නෙමෙයි මම ඔබතුමාට කියන්නම් බිලියන 66ක් මහා බැංකුවේ සල්ලි තමයි දුන්නේ මේ බොන්ඩ් ඉෂුව එකේදී මේවා ටික ගන්න. ලංක බැංකුවේ නෙමෙයි මහ බැංකුවේ. මහ බැංකුවේ සල්ලි බිලියන 66ක් දුන්නා මේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට තමන්ගේ බෑනට මේ මහ බැංකු අධිපතිවරයාගේ යටතේ. එතකොට ඒ බිලියන 6ට සෙකියුරිටි එකක් තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් අපිට මොකක් හරි බැංකුවක් තියෙනකොට සෙකියුරිටි එකක් තියෙනවනේ. බිලියන 66ක් ගන්නකොට සෙකියුරිටි එකක් නැතුව කොයි රටේද කොයි බැංකුවද තමන්ගේ ක්ලයන්ට් කෙනෙකුට සල්ලි දෙන්නේ? බිලියන 66ක් දෙනවා. ඊට පස්සේ ඔහුට විරුද්ධව පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණයක් කළා මිලියන 21 දඩයක් ගන්නවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ, බිලියන 66ක් ගත්තාම මිලියන 21ක් දඩයක් ගහපුවම මොකක්ද තියෙන ප්‍රශ්නේ? මේක තමයි මේ තියෙන ප්‍රශ්නේ. ඒකයි මම කිව්වේ මේ රටේ බොන්ඩ් මාකට් එක සම්බන්ධව අපි කතා කරන්න ගිහිල්ලා දැන් සමහරු ජේම්ස් බොන්ඩ් වෙන්න වෙලා තියෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමති කරුණාකරලා අපිට සියලු දෙනාට අපිට වගකීමක් තියෙනවා. අපි මේ කාරණේදී මේ රටේ මිනිස්සු අපි දිහා බලන් ඉන්නෝ, මේ කෝප් කමිටුවේ ඉන්න සමාජිකයෝ දිහා මිනිස්සු බලන් ඉන්නෝ, මේ අය ගන්න තීරණේ මොකද්ද කියලා. ඒ නිසා මම මගේ හෘද සාක්ෂියට බොහොම පැහැදිලිව කියන දේ හැම කෙනාම අපි කතා කරන්න සිද්ධ වුණා. මේ කාරණේින්දම තනි තනිව තමන්ගේ හෘද සාක්ෂිය කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේක ඇතුළේ දැන්. මොකද හේතුව මිනිස්සු කල්පනා කරනවා කවුද ඇත්තටම එහෙනම් මේකට විරුද්ධ වුනේ කියලා. එහෙනම් ඇයි සුවිලන්ද නේතුමා නැගිටලා ගියේ කියලා. දැන් මේකට වෙන ඒවා කතා කරලා හරියන්නේ නැහැ. දැන් මේකේ තියෙනවා 2008 ඉඳලා මේ ඔක්ෂන් එකට යනවද නැත්නම් ඊළඟට ප්‍රයිවට් ප්ලේස්මන්ට් එකට යනවද කියලා කාරණා සාකච්ඡාවකින් ඇවිල්ලා තියෙනවා. 2013 මේ අත්පොත වෙනස් කරලා තියෙනවා. ඒ අත්පොත වෙනස් කිරීමේදී අත්පොත වෙනස් කිරීමට අවශ්‍ය කරන සංශෝධන ටික දාලත් නැහැ. ඒකට දැන් අපිට කතා කරන්න බෑ මේ මුළු ලංකාවේම තියෙන බොන්ඩ් මාකට් එක කඩා වැටෙනවා කියලා. ඒව නෙමෙයි වැදගත් වෙන්නේ. එදා හෙජින් ගනුදෙනුවට සම්බන්ධ මහ බැංකු අධිපතිවරු වුණා නම් ඒ අයට විරුද්ධව තීරණ ගන්න ඕනේ. දැන් අපිට මේකෙන් ගැලවෙන්න බෑ ඉතිහාස කට්ටිය ගැන කතා කරලා ඉවරලා මේක කතා කරන්න කියලා. මොකද දැන් ඇවිල්ලා තියෙන ඉෂුව එකට දැන් අපි උත්තරේ දෙන්න ඕනේ. ඒ නිසා මම කියන්නේ කැමතියි අපිට මේ තත්ත්වෙන් ගැලවෙන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න ඕනේ. මම ඒකම කියන්නේ කැමතියි ගරු නියෝජක කතානායකතුමා. දැන් මේ ඇමතිවරු පත් කරපුවාම සභාපතිවරු තමන් සභාපතිවරු ඊළඟට කල්පනා කරනවා ඇමතිවරුන්ට තුඩින් යන්න. නෑද ලොතරැයි මණ්ඩලේ තියෙන தத்துவෙ. දැන් ලබන 31 වෙනිදා ලොතරැයි නෑ ලංකාවේ. ජාතික ලොතරැයි මණ්ඩලෙන් ගහන. මොකද වෙලා තියෙන්නේ? අවුරුදු ගානක් තිබිච්ච කම්පැනියක් ඒකට මේ මොනොපොලි කියලා කැබිනට් අපොයින්ටඩ් ටෙන්ඩර් බෝඩ් එකක් නැත්තම් අමාත්‍ය මණ්ඩල කමිටුවකින් හදපු ඒ ටෙන්ඩර් පරිපාටි අයින් කළා. ඒක දෙපාර්තමේන්තු මට්ටමට ගෙනල්ලා සභාපතිනිය තමයි ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිනිත් ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිනි. මේකේ ගහලා තිබුණා මේ ඔන්ලයින් මැෂින් එකක් තියෙන්න ඕනේ කියලා. පුතුමා දන්නා හොඳට මේ ප්‍රින්ටින් ගැන අපි කියලා දෙන්න ඕනේ නැහැ. ඔන්ලයින් මැෂින් එකක් තියෙන්න ඕනේ කියලා ටෙන්ඩර් එකේ දාලා තියෙනවා. නිකම්ම දෙනවා පොත්පත් ගන්න කම්පැනි කීපයට දැන් දෙනවා. දැන් දීලා එනගෙන තියෙන්නේ. මේවා ගැන කතා කරපුවාම ඕෆ්සෙට් මැෂින් ගන්න. දැන් මේක හරියට මේ ඩෙලාරු කම්පැනි වගේ මේ සල්ලි ගහන එකත් මේක ඇවිල්ලා සෙකියුරිටි ප්‍රින්ටින් එකක් මේක ඩේටා ප්‍රින්ටින් එකක් මේක හැම එකකටම ගන්න පුළුවන් නම් අවුරුදු ගාණක් කරන්න බෑ මිනිස්සු. හැබැයි ඒක කරන්නේ නැහැ. හැබැයි මේක ගිහිල්ලා පඬිතකමට මේ වැඩේ කරන්න කියලා දැන් ජනවාරි ලබන 31 වෙනිදා ඉඳලා ලංකාවේ දවස් 5ක් ආයක ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි නැතු යනවා. කවුද ඒවට වක් කියන්නේ? මේක තමයි මේ වැඩ කඩුවුතු ටික අපි කිව්වම ගිහිල්ලා කතා කරලා මේවා කරන්න එපයි කියලා මේක අහන්නේ. ඉතින් මේක ඇවිල්ලා පාර්ලිමේන්තුවේ හරි කොහරි අපි මේක කියන්න ඕන. මොකද අපි සූදානම් නැහැ මේ ඇමතිකම වෙනුවෙන් සියලු දේවල් ඉවසා දරාගෙන ඉන්න. කාටවත් ජැක් ගහන්න අපිට උවමනාවකුත් නැහැ. මේ වගේ හෙට අයින් වෙලා මම බොහොම කැමති විපක්ෂ ඉඳගෙන වැඩ කඩුවුතු කරන්න. හැබැයි ඒකාබද්ධ විපක්ෂ නෙමෙයි. මම ස්වාධීනව විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඉදිරියේ වාඩිලා මගේ වැඩේ කරනවා. වැඩක් නැහැ නේද? ඒක පුතුමාලත් මේ වැඩේ නානවනේ. ඒක තියාන හරියට කරන්න දෙන්නේ නැහැ නේද? ඒකයි මම කියන්නේ. ඒ නිසා මම සූදානම් ඕන වෙලාවකේ තීරණය ගන්න නිවැරදි වැඩ කටයුතු වලට අත දෙකම උස්සන්න අපි සූදානම්. වැරදි වැඩ වලට අත උස්සන්න අපි සූදානම් නැහැ. මොකද අපිට හරිද සාක්ෂියක් තියෙන නිසා. අපේ අත්තල කුණු ගෑවිලා නැහැ. හොරු නෙමෙයි අපි. ඒ නිසා බොහොම පැහැදිලිව මම කියන්න කැමති මේ බැඳුම් කර ගනුදෙනුවෙත් මේ අනිත් සිද්ධ වෙන කාරණා පිළිබඳවත් අපි පැහැදිලිව ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපි කැබිනට් මණ්ඩලෙත් අපි සාකච්ඡා කරනවා. වැරදි තියෙන දේවල් වලට අත උස්සන්න අපි කිසිම සූදානමක් නැහැ. ඒක බොහොම පැහැදිලි අපි හැමදාම කියලා තියෙනවා. ඒ නිසා අපිට තියෙනවා වැඩ කටයුතු ටිකක්. අපි ආවනං ආවේ මේ රටේ අලුත් සංස්කෘතියක් හදන්න නම් හොරකම් නැති කරන්න හොරගම් කරපු අය අල්ලන්න නම් අපි පළවෙනියෙන් හොරගම් කරන අය අල්ලනවා වගේම අලුත් හොරු බිහි කරන්නේ නැතුව අලුත් වැඩපිළිවෙළක් මේක ඇතුලේ හදන්න ඕන නැත්නම් අපිටත් වැඩි කල් යන්න කලින් මේ ආණ්ඩු ඇතුලේ මිඳලා හොරු කියලා අහගන්න සිද්ධ වුණාම අපි සියලු දෙනාම විනාශ වෙන තැනකට තමයි මේක තල්ලු වෙන්නේ එනිසා මේ එක්කෙනෙකුට දෙන්නෙක් ඉඳා සමස්ත ආණ්ඩුවක් වටන්න බෑයි කියන මතේ මම ඒකයි කිව්වේ නැවත ඒකෙන්ද මම කිව්වේ මේ පර්වචුවල් ට්‍රෙෂරි සමාගම ඒ වගේම මේ මහා බැංකුව අධිපතිවරයා සහ මේ මහා බැංකුවේ තීරණ ගත්තේ නිලධාරීන් සියලු දෙනා මේකට වග කියන්න ඕන ඒක තමයි අපි විගණකාධිපතිතුමාගේ වார்த்தාවෙත් කියන්නේ බොහොම පැහැදිලිව මේ අය තමන්ගේ ඩියුටි එක නැත්තම් තමන්ගේ කාර්යභාරය කිරීමේදී විශාල ප්‍රශ්න ගන්නවක් ඇති කරලා තියෙනවා ඒකෙන් ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ ලංකාවේ මුදල් පාලනය පිළිබඳ තමයි විශාලම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ඒ නිසා මම කියන්න කැමතියි බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ ලාභය ගත්තොත් එහෙම මල්ලංග ඒකේ විස්තර දිනන මේක මාස 6ක් 7ක් ඇතුළත ලාභය ඔවුන්ගේ ප්‍රාග්ධනයේ තියෙන බිලියන 11ක් percentage එකක් විතර ගත්තම මේ කැපිටල් බේස් එක මේගොල්ලන්ගේ බිලියන 11යි මේ මේ මුළු සමස්ත මාකට් එකම 157ක් මේගොල්ලන්ගේ වැඩප කටයුතු දෙකින් තමයි යන්නේ. ඒ වගේම මේ පබජල් ට්‍රෙෂරි සමාගමේ
විනාඩි දෙකක් තියෙනවා.
ටැක්ස් වලට පස්සේ ප්‍රොෆිට් එක මිලියන 10146යි. අප්‍රේල් 2015 ඉඳලා මේ 2016 වෙනකොට ඔක්කොම එකතු කරපුවාම මිලියන 544ක් ඒ කාලය තුල. මේ ඔක්කොම ගත්තාම බිලියන 14ක් ඒ වර්ෂය එකයි මාස කිහිපය ඇතුළත හම්බ කරලා තියෙනවා. මේක ඒගොල්ලන්ගේ වර්ධනය. මේගොල්ලන්ගේ වර්ධනය ගත්තොත් කීයද කියලා 100ට 1000 ගන්නකින් වැඩිලා තියෙනවා මේ වර්ධනය. අනික් කට්ටිය 100ට 1.9යි 1.3යි එහෙම තමයි වැඩිලා තියෙන්නේ. ඉතින් මේ මම කියන්නේ ඔබතුමාලාට අපේ තිලංග සුමිතවල් මැතිතුමාලාට බිස්නස් තියෙනවා. අනිත් අපේ ව්‍යාපාරිකෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒගොල්ලෝ 3-4000ක් රැකී ආරක්ෂා දීලා ඒගොල්ලෝ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් බිලියන 1.2යි සමහර අයගේ කම්පැනි ආදායම. මේ 3-4000කට රස්සා දීලා මේ රටේ මහා දෙවන්ත කම්පැනි තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන වෙන මොකුත් ඕනේ නැහැ. කම්පියුටර් කීපෙකුයි පොඩි කාමර කැලලකුයි ගත්තම වැඩේ දෙන්න පුළුවන්. තමන්ගේ මාමා දාගත්තම මහා බැංකුව අධිපති කරලා. මේකටද අපි මේ ක්‍රියාදාමය පටන් ගත්තේ. ඒකයි මම කියන්නේ කරුණාකරලා අපිට වගකීමක් තියෙනවා අපේ කෝප් කමිටියේ මන්ත්‍රීවරු විදියට සමාජිකයෝ විදියට සභාපතිතුමත් අපිත් එකතු වෙලා හෙට මේ තීන්දුව අපි අරගෙන නිවැරදි විදියට මේ කෝප් කමිටුවේ වාර්තාව එළියට දාන්න ඕනේ. ඒ එළියට දාලා ඒක ගැන අපිට කතා කරන්න පුළුවන් තව ඕන තරම් තියෙනවා. එනිසා මම කියන්න කැමති ඒකෙන් මේ ආයතන 19 සිද්ධ වෙච්ච පාඩුව ගැන කවුරුත් පැත්තකට විසිකාන විදියක් නැහැ. දැන් ඔබතුමාම දන්නවා අද ක්‍රිකට් ආයතන දිනම් මිලියන 800 ගන්නක් ඉවලා තියෙනවා අද මේ එක ආයතනකට විතරක් ගෙවන්න. එක ආයතනකට විතරක් ගෙවන්න තියෙනවා මිලියන 800 ගන්න. එතකොට මේ මිලියන 800 ගන්න ගෙවන්න ක්‍රිකට් ආයතනට ආපහු සල්ලි අම්බ කරන්න ඕන. ඉතින් එතකොට මේවා මේ අනුන්ගේ පව් ගෙවන්නලා තියෙනවා. එහෙන් අර පැත්තෙන් හදලා සූර්යාව ක්‍රීඩාංගනේ ඊළඟට වරායට ගෙවන්න තියෙනවා තව වෙනම ගානක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ගෙවන්න තියෙනවා තව වෙනම ගානක් මේව ගත්තාම ක්‍රිකට් ආයතනයත් බංකොලොත් වෙලා තියෙන්නේ දැන් ඒකටත් සල්ලි ගෙව ගන්න විදියක් නැහැ මේක තමයි ඇති කරලා තිබුණ තත්වය අපි දැන් ඒ ඇති කරලා තිබුණ තත්වෙන් නිදහස් වෙන තමයි දැන් මේ වැඩ කරු දුනිකට අපි අත ගහලා තියෙන්නේ දැන් මොකද සිද්ධ වෙන්නේ දැන් ඒක ඇතුළෙත් ආයි ප්‍රශ්න පටන් ගත්තාම අපිට සිද්ධ වෙනවා එතකොට ඒකත් හරියට හෙලිදරව් කරන්නේ නැත්නම් අපේ අපිට ජනතාව දීලා තියෙන වර්ම පැත්තකින් දැම්මයි කියලා කාරණේ තමයි අපිට මෙතනින් මතක් වෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති මේ ණයගනුදෙනු පිළිබඳ නැත්නම් මේ රාජ්‍ය පොදු ව්‍යාපාර කාර්ක සභාවේ අපේ මේ බැඳුම් කර පිළිබඳව ගනුදෙනු අද මෙතන කතා වුණ නිසා මම කතා කරේ. මම බොහොම පැහැදිලිව කියන්න කැමති අපි යා යුත්තේ එක මතයක ඉඳගෙන මිසක මත දෙක තුනක ඉඳගෙන නෙමෙයි. මේකෙන් ජනතාව බලාගෙන ඉන්නවා කොහෙද මේ අය හිටගන්නේ මේ අය දෙන්නෙක් එක්ක හිටගන්නවද නැත්නම් සමස්ත ජනතාවගේ මතයත් එක්කද මේගොල්ලෝ හිටගන්නේ කියන කාරණේ තමයි මේ රටේ ජනතාව බලන් ඉන්නේ ඒ නිසා මම කියන්න කැමතියි හැම කෙනෙකුටම කරුණා කරලා හෙට දවස අපි සම්පූර්ණයෙන් වැය කළා මේකට මේ වියස් මේ කොප් කමිටුවේ මේ වார்த்தාව හදලා මේක පාර්ලිමේන්තුවට ගෙනල්ලා බ්‍රාහස්පතින්ද වෙනකොට කොහොම හරි අපි මේ වැඩපිළිවෙල අවසන් කරගන්න අවශ්‍ය කටයුතු ටික කරන්න අපේ සභාපතිතුමාට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවයි කියන එකත් ගෞරවයෙන් මතක් කරමින් මට මේ අවස්ථාව ලබා දුන්නට ස්තුතිවන්ත වෙමි මගේ වචන සල්ප අවසන් කරමු.
ගරු බන්දුල නුවාදන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා ජීවමාන සාක්ෂිකරුවෙක් ලෙස ඉඳිමින් මුළු රටම බලාගෙන සිටින මේ කෝප් වාර්තාව පිළිබඳ අදහස් කීපයක් ඉදිරිපත් කරන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. අද කෝප් වාර්තාවෙන් මේ වාර්තාවෙම ඉතා පැහැදිලි සටහනකින් මම පටන් ගන්න කැමැති. මේ ඉදිරිපත් කරලා තියෙන වාර්තාවේ තියෙනවා 70 වෙනි පිටුවේ ඒ අනුව නිශ්චිත කාල සීමාවක් තුළ සිදු කළ බැඳුම් කර නිකුතුව පිළිබඳ විස්තර සපයන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී වෙත යොමු කරන BAF/H/DN 2016/36 දරන 2016 මැයි මාස 11 වෙනි දිනති ලිපියෙන් ඉල්ලා සිටියද අවශ්‍ය තොරතුරු අප වෙත ලබා නොදුන් හේයින් එකී තොරතුරු නොපමාව ලබා නොදුනොත් ඒ බව පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමට සිදුවන බව 2016 මැයි මාස 25 වෙනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වෙත දිගණකාධිපති විසින් දැනුම් දෙන ලදී. මේ තියෙන වාර්තාව. එතකොට ඊටාම පැහැදිලිව පේනවා කෝප් කමිටුවට මේ වාර්තාවේ සඳහන් කරලා තියෙන ආකාරය අනුව ඊටාම දරුණු ලෙස බාධා කිරීම සීමා කිරීම විවිධ බලපෑම් තිබුණ බවට සාක්ෂියක් තියෙනවා. ඒ සාක්ෂිවලට ඒ සාක්ෂි අනුව එවැනි බලපෑම් වලට යටත් නොවි වඩා සාධාරණ යුක්තිසහගත ලෙස මෙම වාර්තාව ඉදිරිපත් කරන්නට සුනිල් හඳුන්වැත්ති මන්ත්‍රීතුමා ප්‍රමුඛ මේ කමිටුවේ යහපාලනයක් දකින්නට කැමැති මන්ත්‍රීවරු දරන උත්සාහයට අපේ ගෞරවය හා ස්තුතිය පුද කරනවා. නමුත් අපි මතක් කරගන්න ඕනේ මේ සිද්ධිය සිදු වුණේ ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකා මහ බැංකුවට 65 වසරක් පිරිනකොට යහපාලන ආණ්ඩුව පැමිණලා ජනවාරි මාසේ 8 වෙනිදා පෙබරවාරි මාසේ 27 වෙනිදා වෙන විට මහා දවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලයක් නිසක වශයෙන් සිදු වූ බව අපි මුළු රටේම කවුරු නොදත්තත් මුදල් වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළ දැනගත්තා. ඒ අවස්ථාවේදී මම අපේ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මාර්තු මාසේ ඉදිරිපත් කළා මේ ලංකා ඉතිහාසයේ ඇතිවලා තියෙන විශාලතම හොරකම මේක ඉංග්‍රීසි භාෂාවෙන් ශාස්ත්‍රීය ලෙස කරලා තියෙන හොරකමක් නිසා සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳ මහා දැවැන්ත උද්ඝෝෂණය ශ්‍රී ලංකා මහා බැංකුව ඉදිරිපිට ගිහිල්ලා කරන්න ඕනේ කියලා. එතකොට අපේ මේ නියෝජ්‍ය කතානායකතුමා බාරගත්තා. එතුමා තමයි මේ හා සම්බන්ධිත පෝස්ටර් බැනර් සකස් කිරීම කරන්නේ. මම මේ නියෝජ්‍ය කතානායකතුමා ගැන කියන්නේ. මේ එතුමා එදා බාරගත්ත මේ සටනට සහයෝගය දෙන්න එදා විපක්ෂ නායක ලෙස සිටියේ නිමල් සිරිපාල සිල්වා මැතිතුමා අපේ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සියලු දෙනා හිමිදිරි පාන්දර මාර්තු මාසේ 18 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් මන්ත්‍රීවරු කරන විට විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මැතිතුමත් මේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මැතිතුමත් මමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ එවකට වැඩ බලන නියෝජ්‍ය අධිපති මුණ ගැසිලා මේ ඇතිවෙච්ච මහා හොරකම පිළිබඳ දිගින් දිගට ප්‍රශ්න කිරීමේ කාර්යභාරය ඉෂ්ට කළා. එදා මුළු ලෝකෙම ජාත්‍යන්තර මාධ්‍ය හරහා දැනගත්ත මාර්තු මාසේ 18 වෙනිදා විපක්ෂය එදා ගිහිල්ලා ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට කරපු උද්ඝෝෂණයෙන් මෙවැනි හොරකමක් වුණාය කියන එක හෙළිදරව් කිරීමේ කාර්ය කරන්නට ඔබතුමත් දායක වුණයි කියන ටික මම මේ අවස්ථාවේ සටහන් කරන්න කැමති වෙනවා.
මම ඇත්තරම මේක සඳහන් කිරීම ගැන සන්තෝෂ වෙනවා. ඒ වගේම ඔබතුමා ඒ ගත්ත නායකත්වය මම මෙලාවත් පතක් කරනවා. නැත්තම් මෙච්චර දුරට මේ ප්‍රශ්නේ යන්නේ
නැහැ. බොමේ සුදි. එහෙම කරලා අපි එතනෙන්ට පස්සේ මහාචාර්ය ජීඑල්පී සැමෙත්තුමා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව
ආසියානු සංවර්ධන බැංකුව විදේශ ස්ථානාපති කාර්යාල සියල්ල දැනුවත් කළා. මේක ඉතාම ශාස්ත්‍රීය ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ලංකා ඉතිහාසයේ කරලා තියෙන ලොකුම හොරකම කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති විජේවර්ධන වැනි මහත්තුරු කීවා ශ්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වුණා. එකක් එදා 2009 දී එල්ල වෙච්ච බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවලා දේපළ වලට හානි වුණා, ඒක දෘශ්‍යමානයි. නමුත් මේ වෙච්ච හොරකමේ ප්‍රමාණය කොච්චරද කියලා මූල්‍යමය වශයෙන් තක්සේරු කරන්න බැරි තරම් ශාස්ත්‍රීය විෂයේ අලාභයක් වෙලා තියෙනවායි කියලා තමයි කිව්වේ. අද වෙනකොට ගරු සභාපතිතුමනි, ආර්ථික විද්‍යාඥයන්ගේ ගණනය කිරීම අනුව මහා බැංකු බැඳුම් කර වංචාවෙන් සිද්ධ වෙලා තියෙන අලාභය රුපියල් බිලියන 125යි. රුපියල් 125ක අලාභයක් වෙලා තියෙනවායි කියලා සියලුම ශාස්ත්‍රීය උගත්තු ගණනය කරලා විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත්වල ලිපි තියෙනවා. මේ පිළිබඳ මම සම්පූර්ණ විස්තරාත්මක කෘතියක් මේ දිනවල කරගෙන යනවා. මම අභිරහස් ආයෝජන හා මුදල් විසුද්ධිකරණය පිළිබඳ වෙනම කෘතියක් කළා. වැට් ආරෝහසා වංචා සාගත දුර්නිරූපණ කියලා පිටු 500ක කෘතියක් කළා. මේ පිළිබඳවත් ඔය සියලු නංගන් ඇතුළත් කළා, තමුන්නාන්සේලාත් ඇතුළත් කළා. මහා බැඳුම් කර මහා දවල් මහා බැංකුවේ මේ වංචාව පිළිබඳ අපි වෙනම පොතක් ලියනවා. ඒක රටේ අනාගතයට හොඳ වෙයි. මෙතනදී සිද්ධ වෙච්ච ප්‍රශ්නය තමයි බිලියන එකක් තමයි ණය වශයෙන් ගන්න සූදානම් වුණේ අවුරුදු 30කට. ඒ අවස්ථාවේදී මහා බැංකුව අධිපතිවරයා ඇවිල්ලා බිලියන 10ක් කෝටි 1000ක් අවුරුදු 30කින් ගෙවන්න ගිනි පොලියට 9.5ට තිබුණ පොලිය 12.5ට වැඩි කළා, ණයට ගත්තා. ලංකා ඉතිහාසයේ කිසිම මහා බැංකු අධිපතිවරයෙක් ෆ්ලෝ එකට බැහැලා මේ වෙන්දේසිය සිද්ධ වෙන අවස්ථාවේ ඇවිල්ලා නිලධාරීන්ට උපදෙස් දුන්නේ නැහැ. මේ දෙන උපදෙස මීට කලින් මේකේ තියෙන ප්‍රධාන වැරද්ද තමයි ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් අභ්‍යන්තර තොරතුරු පිටත ඥාතියෙකුට ලබා දීම තුලින් තමයි මේ මහා පරිමාණ වංචාව සිද්ධ වුණේ. ඒක තමයි ඇත්ත. ඒක තමයි ශාස්ත්‍රීය කතන්දරේ. ඒ තුලින් වෙච්ච විපතේ ප්‍රමාණය කෝප් වාර්තාවේ කුමක් සඳහන් වුණා, මේ පාර්ලිමේන්තුවේ කවර මන්ත්‍රීවරේ කුමන දේ කිව්වත් මේ වන විට සමස්ත ලංකාවේ හා ජාත්‍යන්තර මුදල් වෙළඳ පොලේ හා ප්‍රාග්ධන වෙළඳ පොලේ විශ්ලේෂකයෝ සියලු දෙනා දන්නවා ශ්‍රී ලංකා මහා බැංකු ඉතිහාසයේ දැවැන්තම මුදල් වෙළඳ පොළ හරහා සිද්ධ වෙන වංචාවල් දෙකක්, එකක් නෙමෙයි දෙකක්. 2015 පෙබරවාරි 27 එකයි, ඊළඟට මාර්තු 16 එකයි 2016 වංචා දෙකක් සිද්ධ වෙලා තියෙනවා කියලා දන්නවා. එහි ප්‍රතිඵලය මොකද්ද ගරු ඇමතුමනි? එක, ලංකාවේ සුරකුම්පත්වල ආයෝජනය කරලා තිබුණ විදේශිකයෝ මේ වෙනකොට අරන් ගිහිල්ලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 2ක් ආපහු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලු කොන්දේසි වලට අස්සම් කළා. අවුරුදු 3කින් වාරික 6කින් අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5යි. මේ වෙනකොට මේ සිද්ධිය නිසා ලංකාවට විදේශිකයෝ ගවර්මන්ට් සෙකියුරිටීස් වල රජයේ සුරකුම්පත් වල ආයෝජනය කරපු මුදල් අරන් ගියා ඇමරිකානු ඩොලර් බිලියන 2ක්. ඒ අරන් යනකොට ජාත්‍යන්තරව අපේ ණය ශ්‍රේණිගත කරන පිච් රේටින් ආයතනය මොකද කළේ? ලංකාව BB මයිනස් කියලා තිබුණ එක B1 නිෂේධාත්මක ඍණ අවදානම් සහිත රටක් ලෙස ලෝකෙට වර්ග කළා. ඊට පස්සේ මොකද වුණේ? මේ ණය ගන්නකොට අතිවිශාල පොලි ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වුණා. තනි ඉලක්ක මේ පොලි අනුපාතයේ තිබුණ එක භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර සියල්ලගේ පොලි අනුපාතය ඩබල් ඩිජිට් වුණා. දැන් පොලි අනුපාතයේ දෙගුණයක් වුණා. මේ ඇතිවෙච්ච අවාසිදායක තත්ත්වය තුළ කොටස් වෙළඳ පොළ කඩාගෙන වැටුණා. විදේශ ආයෝජකයෝ ලංකාවට එනවා තියා හිතන්නේවත් නැති වුණා. විදේශ ආයෝජන අඩු වුණා. එතකොට රුපියල කඩා වැටෙන්න පටන් ගත්තා. අද මේ ප්‍රශ්නයෙන් පස්සේ හෙට වෙනකොට මේ ඩොලරයක් රුපියල් 150 වෙනවා. 131කට තිබුණ ඩොලරේ රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් 2015 වර්ෂයේදී ලංකාවේ ණය බර වැඩි වුණා රුපියල් බිලියන 285කින්. ලංකාවේ ණය බර වැඩි වුණා බිලියන 285කින්. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ 199 වෙනි පිටුව අරන් බලන්න බිලියන 285කින් ණය බර වැඩි වුණා. මේ කරගෙන තියෙන විනාශය ඉතා විශාලයි. මොකද ඒක තමයි මේ තෙල් ගෙන්නන්න ඕනෙම ආණ්ඩුවකට ගිය මුදල්. ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් රට ඇතුලේ මේ වෙනකොට ඉතුරු වුණා. කෝ ඒවා? ඒවා වාෂ්ප වෙලා සියල්ල අපි කාටත් තේරෙන්නේ නැති වෙන්න උනේ මේ මහා බැංකුවේ අධිපතිවරයා ඔහුගේ බෑන සමග කරපු හොරකම නිසා. හැබැයි අධිපතිවරයා ඇවිල්ලා කොමිසමට සාක්ෂි වශයෙන් දුන්නා, මේක කරන්න අවශ්‍ය සියලු උපදෙස් දුන්නේ අග්‍රාමාත්‍යතුමයි කියලා. අවසාන ප්‍රතිඵලය වෙනකොට මම සභාගත කරනවා මේ.
දැන් ඒ එතුමා එහෙම කිව්ව බාරට මෙතන ප්‍රකාශ කරන්න පුළුවන් කවක් තියවද?
ඔව්.
මේ වාර්තාවක් මෙතන ඉදිරිපත් කරලා නැහැ.
ඔව්.
Yes.
ආ එහෙනම් අපි ඒක අතරල යන්. හරි. නැහැ ඉල්ලාස් කරන්නේ අපි ඒක වාර්තාව ආපුවම බලන්නකෝ. වාර්තාව ආපුවම බලන්න. හරි.
ඔව් මන්ත්‍රීතුමා මොකද?
හරි.
ගරු බන්දුලිගුණා මැතිතුමා මේ ඔව් මැතිතුමා ඔව්
ආයේ ඉල්ලාස් කරගන්න. හරි.
හොඳයි.
වර්තාව
ආපුවා
මම සභාගත කරනවා. ඉල්ලාස් කරගන්න නැතුව මම සභාගත කරනවා. පර්පෙක්චුවල් ට්‍රෙෂරි සමාගමේ ඉන්න මේක මට තියෙන අයිතිය. වර්තාව දෙන්න බබද?
රංජිත් බන්දුබර මැතිතුමා
කාවේ මන්ත්‍රීවරයෙක් සම්බන්ධ විශේෂ අගමැතිවරයා සම්බන්ධව මෙවැනි ප්‍රකාශ කරන්න බෑ මන්ත්‍රීවරයෙකුට. ඒක ස්ථාවර නියෝගවලට පටහැනි. කරුණා කරලා ඉල්ලාස් කරගන්න කියන්නේ ඒක සඳහන් කරන
විපාකයක්. මචං බන්දුරගල මැතිතුමා ඉල්ලාස් කරන්න එකඟුණා. ඒ වගේ මේ හැන්සල්
ඉල්ලාස් කරගත්තනේ. දැන් තව මොකද්ද කරන්න ඕනේ? තමුන්නාංශිකනොත් ඇවිල්ලා සමාව ගන්න කියන්නේ නෑ. ඊළඟට
හරි කතා කරමු.
හරි. මේ මහා දවල් මහා බැංකුවේ මහා හොරකමක් කළා. මේ මාස 14 තුලදී ලාභයේ විතරක් කෝටි 1000ක් ලාභ ලැබලා ඒ කෝටි 1000 බෙදුවාම බෙදපු කට්ටිය නැගිටිනවා. තමුන්නාසරත් හම්බුණාද කීයක් හරි? හම්බුණාද? හම්බුණා කියන්න.
ඔන්න බෝඩ මොකද්ද පුතුමාගේ?
මන්ත්‍රීවරයෙක්ට
ගරු
ජේපාල මැතිතුමා
නියෝජ්‍ය කතානායකතුමනි, මම අහනවා මෙතුමා හැමදාම ඉල්ලාස් කරගන්න දේවල් මෙතන ප්‍රකාශ කරන්නේ. මෙතන ප්‍රකාශ කළ පත්තරවල ගිහිල්ලා ඊට පස්සේ ඉල්ලාස් කරගන්නවා. මේ ක්‍රමයට අපි විරුද්ධයි ගරු නියෝජ්‍ය මේ කතානායකතුමනි.
හරි හොඳයි බන්දුල ගුණාල මැතිතුමා.
මේම පර්ෆෙක්චුවල් පර්ෆෙක්ට්
ඕඩර් ප්ලීස්. ඉඳ ගන්න එතුමායි කරානේ. හරි ගරු බන්දුල ගුණාල මැතිතුමා
කරුණා කරලා මෙන්න මේ මන්ත්‍රීතුමාට හැසිරෙන්න කියලා දෙන්න කොහේ හරි. මේ 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 පර්ෆෙක්චුවල් ට්‍රෙෂරි සභාගමේ ශේෂපත්‍රයේ ගරු සභාපතිතුමනි, මම මේ ගරු සභාවේ සභාගත කරනවා 2016 මාර්තු 31 අවසන් වර්ෂයේ සඳහා ඒ සමාගමේ වත්කම් වගකීම් සහ සුද්ධ ලාභයන් පිළිබඳ මෙය මම මේ ගරු සභාවට සභාගත කිරීමක් ලෙස ඉදිරිපත් කරනවා. ඊට අතිරේකව මේ වෙලා තිබෙන වංචාවේ ප්‍රමාණය මත අද රටට ඇතිවෙච්ච හානිය මුදල් වෙළඳපොලේ, ප්‍රාග්ධන වෙළඳපොලේ, කොටස් වෙළඳපොලේ මේ ඇති වෙලා තියෙන කඩාවැටීම පිළිබඳ වග කියන්නේ කවුද? අපි අහන්නේ ඒක පිළිබඳ ප්‍රශ්නයයි. දිනපතා රටක මුදලේ බාහිරාගිය කඩාවැටෙනවා නම් විදේශ ආයෝජකයෝ ඒ රටේ ආයෝජනය කරන්න තියෙන විශ්වසනීයභාවය නැති වෙනවා නම් ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙහෙම එකක් වෙච්චාම ඒ ඇති වෙන දේ පිළිබඳ පාර්ලිමේන්තුව ඇතුලේ ඇත්ත කියන්න ඉඩ දෙන්නේ නැතුව ඇවිල්ලා එකට පොරකාලා ඒකට ඉඩ දෙන්නේ නැත්තම් ඒක හොඳටම කරන අයට බලපෑම් කරනවා නම් මේ පාර්ලිමේන්තුවට තියෙන වார்த்தාවේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා නම් තොරතුරු දෙන්න බෑ කියලා. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් සම්මත වුණාට ඒක සාධාරණීකරණය කරන්න බෑ. එනිසා අපි කාටත් මේ රටේ මුදල් පිළිබඳ බලය පාර්ලිමේන්තුවට තියෙන්නේ. රටේ තිබෙන මූල්‍ය ක්‍රමයේ හැසිරවීමේ ප්‍රධානතම මූල්‍ය ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුව, ඒක බැංකුකරුවන්ගේ බැංකුව, රජයේ බැංකුව, රජයේ මූල්‍ය නියෝජිතය හා මූල්‍ය උපදේශකයා රජයට ණය ලබා දෙන්නේ මහා බැංකුව විසින්. ඒ ණය ලබා දෙනකොට ප්‍රධානම යුතුකම තමයි ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඉතාම අවම පිරිවැය යටතේ වඩාම වාසිදායක මාර්ගවලින් රජයට ණය ලබා දෙන එක.
ඒ වාසිදායක මාර්ගවලින් ණය ලබා දීමේදී තමන්ගේ බෑණනුවන්ට වාසි ලබා දුන්නා නම් යම්කිසි ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ ඒ එකම ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පරිවර්තනය වෙන නිසා මේ මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ කලායට මූල්‍ය අපරාධ හා මුදල් විසුද්ධිකරණ යටතේ අධිකරණමය ක්‍රියාමාර්ග තුලින් නඩු පවරන ලෙස ඉල්ලා සිටිමින් මගේ වචන ටික අවසන්
කරනවා.
විශේෂයෙන්ම අද කෝප් වාර්තාවේ කමිටුව ඉදිරිපත් කරපු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මේ පළමු වාර්තාව. මේ වාර්තාවේ ආයතන 19ක් ගැන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ආයතන 19 පහුගිය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ ඒකේ තිබ්බ ඒ ගනුදෙනු මුදල් අවභාවිතාව මුදල් සොරකම් කිරීම ඒ සියලු දේවල් මේ සම්බන්ධව තියෙනවා. මං හිතන්නේ මහ බැංකුව ගැන තවත් වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන්න තියෙනවා. ඉතින් මං හිතන්නේ විපක්ෂයේ ඉන්න අපේ මන්ත්‍රීවරු ඒ වාර්තාව එන්න කලින් අද මේ විවාදයේදී අදහස් දැක්වුවා. ඉතින් මම දන්නේ නැහැ ඊළඟ ඒ වාර්තාව ඉදිරිපත් වුණාම ඒගොල්ලෝ මොනා කතා කරන්න යනවයිද කියන එක අපි සියලු දෙනාටම ප්‍රශ්නයක්. මොකද කියන්න ඕනේ ඔක්කොම අද කියලා ඉවර කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ කෝප් වාර්තාවේ තිබෙන මෙම ආයතන 19 දියා බැලුවම මේකේ තියෙනවා විශාල රාජ්‍ය ආයතන රාශියක්. ලංකා බැංකුව, විදුලි බල මණ්ඩලය, LT Holdings, ඒ රත්න ආරක්ෂක ලංකා සමාගම, මේ වගේ සමාගම් ආයතන රාශියක් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේවා දිහා බැලුවම අපිට හිතන දේ තමයි විශේෂයෙන්ම මේ රජයේ ආයතන මේ ජනතාවගේ මුදල් පහුගිය කාලේ පුරාම අවභාවිතා කරලා තියෙනවා. ජනතාවගේ මුදල් ගසා කාලා තියෙනවා. අපි මේවා ටික එකතු කරලා බැලුවම බිලියන ගාණක් මුදල්. මම හිතන්නේ මේ වාර්තාවට අනුව ජනතාවගේ පහුගිය ආණ්ඩු සමයේ මේ වෙච්ච ගනුදෙනු මේවා ගැන හොයලා බලනකොට අපිට ගණන් කරන්න බැරි තරම් මුදලක් ජනතාවගේ මුදලක් හොරා කාලා තියෙනවා. දැන් අපි මේ රාජ්‍ය ආයතන ගැන ජනතාවගේ තියෙනවා පොදුවේ ඉතාම ජනතාව උතුම් කොට සලකනවා මේ රාජ්‍ය ආයතන. රාජ්‍ය ආයතන කිව්වම ජනතාවට යම් විශ්වාසයක් තියෙනවා. අපි පෞද්ගලික ආයතනත් එක්ක අපි සංසන්දනය කරලා බලනකොට රජයේ ආයතන ගැන තියෙන විශ්වාසය, රජයේ ආයතන පිළිබඳ ජනතාව දරන මතය පෞද්ගලික ආයතනවලට වඩා වෙනස්. මොකද පොදුවේ පෞද්ගලික ආයතන ගැන රජයේ ජනතාව හිතන්නේ ජනතාවගේ මුදල් ගසා කරන ආයතන හැටියට තමයි අපි අතර තියෙන මතය. නමුත් අපි මේ කෝප් වාර්තාව කියවලා බැලුවම අපිට පේනවා රජයේ ආයතන මේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන නායකයෝ එකතු වෙලා කොයිතරම් මුදලක් ගසා කාලා තියෙනවද කියලා අපිට පේනවා. එතකොට මේවා එක පැත්තෙන් අපි කියනවා මේවා ජනතාව සතු ආයතන කියලා. මේවා ජනතාව සතු ආයතන නෙමෙයි, ජනතාවගේ මුදල් ගසා කාපු, ජනතාවගේ මුදල් හොරකම් කරපු, ජනතාවගේ මුදල් අවභාවිතා කරපු ආයතන මේවා. මොකද ජනතා සතු ආයතන, ජනතාවගේ සතු ආයතන කියලා කියන්නේ මේවට නෙමෙයි. මේවා කෙලින්ම ජනතාවගේ මුදල් හොරා කාපු ආයතන. අපි පෞගිය කාලේ පුරාම අපි හොයලා බැලුවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට එක දෙයක් අපි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි විශේෂයෙන්ම මේ රාජ්‍ය ආයතන ගැන ජනතාව පූජනීය ස්ථාන හැටියට සලකනවා. නමුත් අද ඒ පූජනීය ස්ථානවල රාජ්‍ය නිලධාරීන් අද කෙලින්ම ගනුදෙනු කරන තත්ත්වයට මේවාද පත් වෙලා තියෙනවා. අපිට කියන්න පුළුවන් ඒ වගේ ආයතන තියෙනවා, විදුලි බල මණ්ඩලය, සෞඛ්‍ය සේවය, ඒ ඉන්න ඉහළ නිලධාරීන් කෙලින්ම වෙළඳ ව්‍යාපාරිකයන් එක්ක ගනුදෙනු කරලා අද විශාල වශයෙන් මුදල් හම්බ කරන ආයතන බවට අද මේවා පත් වෙලා තියෙනවා. අද මේ රජයේ සේවකයන් අපි දෙනවා රාජ්‍ය සේවයට ගෞරවයක් තියෙනවා. අපි මතකයි ඒ කාලේ අපි කුඩා කාලේ රජයේ සේවකයෙක් දැක්කම රජයේ සේවක රැකියාවක් ලැබුණයි කියලා කිව්වම මේ රටේ හොඳ ගෞරවයක් තිබුණා. ඒ උන්ට මේ රටේ ජනතාව සැලකීමක් කරා. නමුත් අද රාජ්‍ය සේවය කියලා කියන්නේ, අද රජයේ රැකියාවක් කියලා කියන්නේ ගසා කෑමක්, මුදල් ජනතාවගේ හොරකම් කිරීමක්, පගා ගැයීමක්, ජනතාවගේ මුදල් අවභාවිතාවක් කිරීම තරමට අද ඒ ආයතන අද පත් වෙලා තියෙනවා. ඒ හින්දා අපි කියන්න ඕනේ විශේෂයෙන්ම අද විදුලි බල මණ්ඩල වගේ ආයතන, ඒ ආයතනවල ඉන්න සමහර ඉංජිනේරුවෝ, ඒ මාෆියාව
ඔවුන්ම තමයි භාණ්ඩ නිර්දේශ කරන්නේ. භාණ්ඩ අනුමත කරන්නේ ඔවුන්ම තමයි. භාණ්ඩ ගෙන්නන්නේ ඔවුන්ම තමයි. භාණ්ඩ ගෙනල්ලා ඒ භාණ්ඩ පරිහරණය කරාට පස්සේ ඒව හරියන්නේ නැහැ කියලා කියන්නේ ඒගොල්ලන්ම තමයි. එහෙමනම් කාගේ මුදල්ද මේව? කවුද මේවට වග කියන්නේ? මේවට වග කියන්නේ කවුද? එහෙම කවුරුවත් වග කියන පුද්ගලයෝ අද නැහැ. අද විශේෂයෙන්ම මේ වගේ ආයතන අද මේ අපිට මේ කෝප් වාර්තාව දිහා බලනකොට ඒ කෝප් වාර්තාව හරහා අපිට අද තේරුම් ගන්න පුළුවන් රාජ්‍ය නිලධාරීන් කොයිතරම් දූෂිතයන් බවට පත් වෙලා තියෙනවද කියලා. රාජ්‍ය නිලධාරීන් කොයිතරම් අද මේ ජනතාවගේ මුදල් අවභාවිතා කරන්න දේශපාලඥයන්ට උදව් කරලා තියෙනවද කියලා මේ කෝප් වාර්තාව තුළ අපිට බලා ගන්න පුළුවන්. මම හිතනවා අද ඒක එන්නේ එහෙම නෙමෙයි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලෙදී ඒ ඇමතිවරු මන්ත්‍රීවරු කෝටි ගණන් මුදල් හම්බ කරනකොට අද රජයේ සේවයට බැඳෙන රාජ්‍ය නිලධාරීන් පවා අද කල්පනා කරන්නේ ඇමතිතුමා හම්බ කරනවා නම් අපිත් ටිකක් හම්බ කරගත්තම මොකද කියන එක තමයි අද සාමාන්‍ය රාජ්‍ය සේවකයාගේ අද මනසට කාවැදිලා තියෙන්නේ. අද ඔවුන්ගේ මානසික තත්ත්වයත් ඉහළ ඉන්න දේශපාලන නායකත්වය හොරකම් කරනවා නම් ඉහළ ඉන්න දේශපාලන නායකයෝ හොරකම් කරනවා නම් රාජ්‍ය සේවයේ ඉන්න අපි හොරකම් කරාම මොකද වෙන්නේ? අපි ඒවයන් 10%ක් ගත්තම අපි ඒව වලින් 5%ක් ගත්තම මොකද්ද වෙන්නේ කියන ඒ මානසික තත්ත්වය අද රාජ්‍ය සේවය තුල අධ්‍යය ඇති කරලා තියෙනවා. ඒවා ඇති වෙන්නේ විශේෂයෙන්ම ඇමතිවරුන් පෞගේ කාලෙම ක්‍රියා කරපු ආකාරයත් එක්ක. එහිඳ අද රාජ්‍ය සේවය කියන එක පිරිහීමට ලක් වෙලා තියෙනවා. ජනතාවට වග කියන්න ඕනේ, ජනතාවගේ දේපොළ ආරක්ෂා කරන්න ඕනේ, ජනතාවගේ මුදල් ආරක්ෂා කරන හැටියට ඉන්න රාජ්‍ය සේවකයා අද මේ සමාජයේ අද මේ ආයතනවල ජනතාවගේ මුදල් අවභාවිතා කරන තනත්තා බවට අද පත් වෙලා තියෙනවා. ඒ හින්දා දේශපාලන නායකයන් විතරක් නෙමෙයි අද දූෂිතයන් බවට පත් වෙලා ඉන්න රාජ්‍ය සේවයේ විශාල නිලධාරි පැලැන්තියක් ඉන්නවා. අද මාෆියාවක් ඉන්නවා. අද මේ ජනතාවගේ මුදල් දේශපාලඥයත් එක්කම එකතු වෙලා අවභාවිතා කරපු ඒවා ගසා කාපු ඒවා හොරා කාපු විශාල පිරිසක් අද රාජ්‍ය සේවයේ ඉන්නවා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතනවා අද ඔවුන් පිළිබඳව අපි තීරණ ගත යුතුයි. ඒ හින්දා මේ රාජ්‍ය සේවය එදා අපි පූජනීය සේවයක් හැටියට එදා අපි සලකපු ඒ රාජ්‍ය සේවය අපි දන්නවා. අද එදා ගුරුවරයෙක් කියලා ගත්තම එදා හිටපු ගුරුවරු තමන්ගේ පාසලේ ඉඳන් තමන් උගන්වන පාසලේ ඉඳන් කොලයක්වත් ගෙදරට ගෙන යන්නේ නැහැ. එහෙම ගුරු සේවයක් අපි දැකලා තියෙනවා. එහෙම රජයේ සේවයේ ඉඳන් තමන්ගේ කාර්යාලයේ ඉඳන් ඇල්පනිත්තක් ගෙදරට ගෙන යන්නේ නැති රාජ්‍ය සේවකයෝ එදා හිටියා. නමුත් අද ඒ වගේ සේවකයෝ අද අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අද ඒ වගේ රාජ්‍ය සේවයක් අද අපිට ලකින්න ලැබෙන්නේ නැහැ. අද රාජ්‍ය සේවයේ සම්පූර්ණයෙන්ම දේශපාලන නායකයොත් එක්ක එකතු වෙලා දේශපාලන නායකත්වයත් එක්ක එකට එක හරියමම හිටගෙන ජනතාවගේ මුදල් ගසා කන්නේ කොහොමද කියන රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද මේ රටේ ඇති වෙලා තියෙනවා. මම හිතනවා ඔවුන් පිළිබඳවත් අපි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මොකද මේ කෝප් වාර්තාව අපි කියවගෙන යනකොට අපි මුලින් ඉඳන් අග වෙනකන් අපි කියවනකොට අපිට තේරෙනවා කොයිතරම් රාජ්‍ය නිලධාරීන් රජයේ නිලධාරීන් මේ දූෂණ වංචාවලට මේ රජයේ ජනතාවගේ මුදල් ගසා කන්න මේ ජනතාවගේ මුදල් හොරා කන්න කොයිතරම් දුරට ඔවුන් සම්බන්ධ වෙලා තියෙනවද කියලා අපි මේ වார்த்தාව කියවගෙන යනවා අපිට පේනවා. ඒ වගේම අපි දේශපාලන නායකයන් දිහා බලනකොට එදා අපිට කොයි පක්ෂෙත් අවංක දේශපාලන නායකයෝ හිටියා. එක්සත් ජාතික පක්ෂයේ ඩඩ්ලි සේනානායක මහත්මයා වැනි එතුමා වැනි අවංක දේශපාලන නායකයෝ හිටියා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ SWRD බණ්ඩාරනායකලා වගේ අවංක දේශපාලන නායකයෝ හිටියා. එද සමසමාජ පක්ෂයේ එන්.එම්. පෙරේරා වගේ අවංක දේශපාලන නායකයෝ මේ රටේ බිහුණා. නමුත් අපිට අද පේනවා දේශපාලනයට පුස් බයිකලයක්වත් නැතුව ආපු මිනිස්සු අද කෝටි ගණන් ලන්ඩන් වල තමන්ගේ බිරිඳ රට ගිහිල්ලා ලන්ඩනේ තමන්ගේ ගෙවල් වෙන්දේසි දාන තත්ත්වයට අද දේශපාලන නායකයෝ කෝටි ගණන් මුදල් හම්බ කරලා තියෙනවායි කියන එක අද අපිට පිළිගන්න පේනවා. අද අල්ලස් කොමිසමට ගේන දේශපාලන නායකයෝ අද හම්බ කරලා තියෙන මුදල් ටික අද නඩු දාලා තියෙන ප්‍රමාණය දැලුවම අපිට පේනවා කොයිතරම් මුදලක් මේ දේශපාලන නායකයෝ පෞගිය කාලේ ජනතාවගේ මුදල් ගසා කාලා තියෙනවද කියලා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දේශපාලන නායකයන්ට විතරක් නෙමෙයි මේ රාජ්‍ය සේවය පිරිහිලා මේ රාජ්‍ය සේවයේ ගසා කෑමට ලක් වෙන රජය නිලධාරීන් ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ නිලධාරිනුත් දේශපාලන නායකයන් එක්ක එකතු වෙලා මේ රටේ ගසා කාපු එක මේ කෝප් වාර්තා තුළින් අපිට මැනවින් අපිට පේනවා. ඒ හින්දා අපි නීතිය ක්‍රියාත්මක කිරීමේදී අපි තීන්දු තීරණ ගැනීමේදී විශේෂයෙන්ම රාජ්‍ය සේවය සුද්ධ පවිත්‍ර කරගන්නත් අපි තීන්දු තීරණ ගත යුතුයි කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.